ගරු උපාලි පන්නලගේ ඇමතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අපේ රටේ ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක් ඔබ වන බලශක්ති ක්ෂේත්‍රයේ අයවැය විවාදයට එක්වෙන ලැබීම පිළිබඳව බෙහෙවින් සන්තෝෂ වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් දක්වන අදහස් දෙස බලාගෙන ඉන්නකොට අපේ රටේ ජනතාවට හිතෙනවා ඇති, මේ රටේ පහුගිය අවුරුදු 76 කවුද පාලනය කරේ, කවුද මේ අමාත්‍යාංශ දැරුවේ කියලත් අපේ රටේ ජනතාවට හිතෙනවා ඇති. ගරු සභාපතිතුමනි, මේ රටේ අපි විශේෂයෙන්ම මේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව කතා කරනකොට මේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට මග පාදලා ඒක අර්බුදයක නිමග්න කරේ කවුද කියලත් මේ රටේ ජනතාව ඉතා හොඳින් දන්නවා. ගරු සභාපතිතුමනි, අපි විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ රජයේ විදිහට බලශක්තිය පිළිබඳව අපි ඉතාමත් වැදගත් කොට සලකන ක්ෂේත්‍රයක්. ඒ වගේම අපේ ඒ ක්ෂේත්‍රයේ අපේ දැක්ම, ඒ වගේම ඒ ක්ෂේත්‍රයේ අපේ සැලසුම් සියල්ල අපි සංවිධානගත කරලා තියෙන්නේ බලශක්ති ස්වායීත්වය පිළිබඳව. ගරු සභාපතිතුමනි, අපි දන්නවා අපේ රටේ බලශක්ති ස්වායීත්වය කරා යන්න නම් අපිට දේශීය මූලාශ්‍රවලින් බලශක්තිය අපිට ලබා ගැනීම සිදු වෙනවා. ගරු සභාපතිතුමනි, අපේ රටේ සමහර ජනාධිපතිවරු, සමහර ජනාධිපතිවරියෝ සමහර ඡන්ද කාලවලදී නම් තෙල් හොයාගත්තා. එහෙම තෙල් හොයාගත්තට අපේ රටේ තාම අපිට එහෙම තෙල් හොයාගන්න බැරි වෙලා තියෙනවා. මේ භූමියෙන් සත්‍ය ලෙස ඡන්දවලට හොයාගත්තට සත්‍ය ලෙස හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපට බලශක්තිය ලබා ගන්න තියෙන්නේ කොහෙන්ද? අපිට තියෙන්නේ එහෙනම් අන්න රිනවබල්, එහෙම නැත්නම් පුනර්ජනනීය ප්‍රබව වලින්. අපිට අද පුනර්ජනනීය ප්‍රබව වලින් අපි ජල විදුලිය 1900 අපි මුල් කාලේ ඉඳලම පටන් අරගෙන 70 ගණන් 80 ගණන් වෙනකොට ජල විදුලිය මගින් අපිට ජලය මගින් විදුලිය සපයා ගැනීමේ ඒ හැකියාවන් අපිට ක්‍රමයෙන් වියකී ගියා. මොකද අපේ තියෙන සියලු ජල ප්‍රබව මේ වෙනකොට අපි ආසන්න වශයෙන් අපි මේ වෙනකොට ටැප් කරලා අපි විදුලිය නිපදවගෙන තියෙනවා. එහෙනම් අපිට ඊළඟට ඉතුරුලා තියෙන්නේ මොනවද? අපිට එහෙනම් ඊළඟට ඉතුරුලා තියෙන්නේ සෝල, එහෙම නැත්නම් සූර්ය ශක්තිය, එහෙම නැත්නම් අපිට සුළඟින් ජල විදුලිය සපයා ගන්න පුළුවන්, එහෙම නැත්නම් අපිට ඩෙන්ඩ්‍රෝ වගේ වෙනත් දේව වගේ මේ මූලාශ්‍ර වලට යන්න පුළුවන්. අන්න ඒ නිසා අපේ බලශක්ති සැලැස්ම අපි සකස් කරලා තියෙන්නේ ඉතාමත් කෙටි කාලයකින් අන්න පුනර්ජනනීය බලශක්ති වලින් අපි හැකිතාක් උපරිම බලශක්තියක් උපදවා ගන්න. පුනර්ජනනීය බලශක්තිය විශේෂයෙන්ම සූර්ය බලශක්තියත්, ඒ වගේම සුලන් බලශක්තියනොත් අපි බලශක්තිය නිපදවාගෙන ඒ අරහා අපේ රටේ ඉන්ධන අවශ්‍යතාවයටත්, ඒ වගේම විදුලිය අවශ්‍යතාවයටත් අපි බොහෝ වැඩි ප්‍රමාණයක දායකත්වයක් ලබා ගැනීම සඳහා තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. මේ අතරතුර ගරු සභාපතිතුමනි, අපිට අමතක කරන්න බෑ අපිට ඛනිජ තෙල් අපිට බාහිරින් ආනයනය කරන්න සිදු වෙනවා. අපිට පසුගිය වසරවල දළ වශයෙන් ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් අපිට ඛනිජ තෙල් ආනයනය කිරීමට සඳහා පමණක් අපිට වැය කරන්න සිදු වුණා. මේ දවස්වල යම් ප්‍රමාණයකට අඩු වෙලා තිබුණත් මේ ලෝක වෙළඳ පොලේ මිල උච්චාවචනයන් 90 සමහරලාට අපිට මේ ඩොලර් බිලියන 4 ඉදිරියට දරන්නට සිදු වෙනවා. ඒක අපේ වගේ ආර්ථිකයට ඉතාමත් අහිතකර තත්ත්වයක්. ඒ නිසාම තමයි අපිට පුනර්ජනනීය බලශක්ති කෙරෙහි අපිට යොමු වෙන්න අවශ්‍ය වෙලා තිබෙන්නේ. අපිට වාර්ෂිකව විදුලි බල ඉල්ලුම විතරක් ගරු සභාපතිතුමනි දළ වශයෙන් ගිගාවොට් පය 16,000කට වඩා වැඩි වෙලා තියෙනවා. එතකොට වාර්ෂිකව මේ ප්‍රමාණය තවත් 5%කින් විතර වැඩි වෙමින් පවතිනවා. මෙන්න මේ අවශ්‍යතාවයට මුහුණ දීම සඳහා තමයි ජාතික ජනබලවේගයේ බලශක්ති සැලැස්ම අපි සකස් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ බලශක්ති ක්ෂේත්‍රය අපි ගත්තොත් අපිට ප්‍රවාහන ක්ෂේත්‍රයේ 29.3% විතර මේ ක්ෂේත්‍රයේ අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම ගෘහස්ත වාණිජ ක්ෂේත්‍රයේ 32.3%, ඒ වගේම කර්මාන්ත ක්ෂේත්‍රයේ 34.5% විදිහට තමයි අපේ රටේ මේ බලශක්ති භාවිතය තියෙන්නේ. මෙන්න මේ සෑම ක්ෂේත්‍රයක් ගැනම අවධානය යොමු කළා තමයි අපේ බලශක්ති සැලැස්ම අපි හදලා තියෙන්නේ. මොකද අපිට ප්‍රවාහන ක්ෂේත්‍රය අමතක කරලා කරන්න බෑ. අපිට විදුලිය, ඒ වගේම අපිට ඉන්ධන විතරක් නෙමෙයි, මොකද විශේෂයෙන්ම අපිට ඉන්ධන අවශ්‍ය වෙනවා ප්‍රවාහන ක්ෂේත්‍රයේ. ලංකාවේ 178කට ආසන්න වාහන ප්‍රමාණයක් තියෙනවා. ඒ කෙරෙහි අපි අවධානය යොමු කළා. විශේෂයෙන්ම අපි මේ වසරේ ආරම්භ කරා විශේෂයෙන්ම දහවල් කාලේ විද්‍යුත් ආරෝපණය කිරීම සඳහා මධ්‍යස්ථාන පිහිටවන්න. ඒ අනුව මේ වෙනකොටත් ප්‍රධාන මධ්‍යස්ථාන 7ක් මේ වසරේදී අපි ආරම්භ කරලා තියෙනවා. තවත් ඒ වගේ විද්‍යුත් ආරෝපණ දිරිමත් කිරීම සඳහා අපේ මධ්‍යස්ථාන තුනක් ඉදිරි මේ 2026 වර්ෂය තුල අවසන් කිරීමට කටයුතු කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි ලංකාවේ තියෙන සෑම ඉන්ධන පෙරෝමහලකම විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන ක්‍රමයෙන් ස්ථාපනය කිරීම සඳහා අපි සැලැස්මක් සකස් කරලා ඒ වෙනුවෙන් අපි කටයුතු කරමින් යනවා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි විශේෂයෙන් සඳහන් කරන්න ඕන පහෝගිය කාල සීමාවන් තුල විශේෂයෙන්ම මේ බලශක්ති ක්ෂේත්‍රයේ මොන විදිහටද දේශපාලනීකරණය කරේ ඒවා හරහා මේ බලශක්ති ක්ෂේත්‍රයේ මොන වගේ උගුල් අටවලා තිබුණද කියන එක මේ රටේ ජනතාවට නැවත මතක් කරන්න දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමිය දන්නවා තෙල් මිල සමහර වෙලාවට ඡන්ද කාලවල අර ඡන්දය ලබා ගැනීමේ එක උපක්‍රමයක් වුණා. තෙල් මිල අඩු කරනවා ඡන්ද කාලෙට. ඊට පස්සේ අනිත් පැත්තෙන් මොකද වුනේ තෙල් සංස්ථාව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දේශපාලනීකරණය කරලා තිබුණා. ඒක අපි ඉතාමත් දක්ෂ කාර්යක්ෂම නිලධාරියන් ඉන්න අතරතුර අතිරික්ත සේවක ප්‍රමාණයක් මේවට ගෙනල්ලා මේ ආයතන සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා තිබුණා ගරු සභාපතිතුමනි. ඒ නිසා සමහර වෙලාවට මේ සේවක බඳවා ගැනීම ඒ වගේ අනවශ්‍ය විදිහට බඳවා ගැනීම හරහත් දේශපාලනීකරණය හරහත් මේවා අකාර්යක්ෂම කරලා තිබුණා. අකාර්යක්ෂම කරලා අන්තිමට මොකද වුනේ තෙල් සංස්ථාවේ විශාල ණය බරක හිර කරලා තිබුණා. මොකද අන්තිමට කරේ දැන් අපිට කිව්වා රුපියල් 50කින් අපි තෙල් මිල අඩු කරනවා කිව්වා කියලා ගරු සභාපතිතුමනි. මොකද කරලා තිබුණේ තෙල් සංස්ථා විනාශ කරලා ඒකේ විශාල ණය බරක් ඇති කරලා ඒ ණය භාණ්ඩාගාරයට දීලා ඊට පස්සේ භාණ්ඩාගාරයට ඒ ණය ගෙවන්න තෙල් මිලට රුපියල් 50ක් එකතු කරා. ඒක තමයි කරේ. දැන් එහෙම කරලා උගුලක් අටවලා ඊට පස්සේ රුපියල් 50ක බද්දක් තෙල් වලට ගහලා ඊට පස්සේ විදේශීය සමාගම් ගෙන්නුව තෙල් බෙදා හරින්න. විදේශීය සමාගම් ගෙන්නලා තෙල් බෙදා හන්නකොට අපි තෙල් මිල අඩු කරොත් අන්න විදේශීය සමාගම් වලට අඩු කරපු පාඩුව කියලා ඒගොල්ලන්ට ආපහු අපි භාණ්ඩාගාරෙන් ගෙවන්න ඕන. ඒකත් මහ ජනතාව මට පටවන අන්න ඒ වගේ ඉතාමත් අදූරදර්ශී ගිවිසුම් වලට ගිහිල්ලා අපේ රටේ ජනතාව මත විශාල බරක් පටවපු ක්‍රමයක් තමයි ගරු සභාපතිතුමනි තිබුණේ. මෙන්න මේකෙන් ගලව ගැනීම සඳහා තමයි අපි කටයුතු කරමින් හිටියේ. අනිත් පැත්තෙන් මොකද කරලා තිබුණේ අනිත් පැත්තෙන් ඉන්ධන පිරිපහදු අපේ විශේෂයෙන්ම සපුගත කරන තිබුණු තෙල් පිරිපහදුව නවීකරණය කරේ නැහැ. ඒකට අවශ්‍ය ආයෝජන ගෙනාවේ නැහැ. ඒකේ අතුරු නිෂ්පාදන සම්පූර්ණයෙන්ම කඩාවැල්ලා තිබුණා. දැන් අපි මේ වසරේ සිට අපි අලුතෙන් ආයෝජන කැඳවලා ඉන්ධන පිරිපහදු නැවත අපි නවීකරණය කරන්නත් අපි කටයුතු කරමින් ඉන්නවා ගරු සභාපතිතුමනි. ඒ වගේම අනිත් පැත්තෙන් අපිට මේ ලෝක වෙළඳපොළේ තෙල් මිල උච්චාවචනයට මුහුණ දීම සඳහා අපිට තෙල් ගබඩා කර ගැනීමට අවශ්‍යයි. දැන් මෙතන කිව්වා තීගුණාමලයේ තෙල් ටැංකිය ගබඩා සංකීර්ණයේ පිළිබඳව අපි මේ වෙනකොටත් අපි දන්නවා ඒක ගිවිසුම් ගත කරලා තියෙනවා විදේශීය ආයතනත් එක්ක එකඟ වෙලා තියෙනවා. නමුත් අපට අයිති තෙල් ටැංකි සංකීර්ණ අපි ප්‍රතිසංස්කරණය කරන එක මේ වසරේම අපි ආරම්භ කරා ගරු සභාපතිතුමනි. අපි ඉදිරි වසර කීපය ඇතුළත මේ ටැංකි අපිට අයිති තෙල් ටැංකි 24ක් ඒ වගේම ඉන්දියා වෙනත් සමාගම් වලට අයිති තෙල් ටැංකි 61ක් අපි ප්‍රතිසංස්කරණය කරලා අපේ රටේ තෙල් ගබඩා කරගෙන ලෝක වෙළඳපොළේ උච්චාවචනයන්ට මුහුණ දීම සඳහා අපි කටයුතු කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි සමහර වෙලාවට අපේ රටේ ජනතාවට හොඳට මතකයි මේගොල්ල මේ නැවත නැවතත් කියනවා අපි රුපියල් 50කින් තෙල් මිල අඩු කරනවා කියලා. මෙන්න මේ වගේ උගුලක අහු කරලා අපි මේගොල්ල හිතුවා අපි උගුලේ අහුවේ කියලා. අපි එහෙම වුණේ නැහැ ගරු ගරු සභාපතිතුමනි. අපි බලමු 2024 සැප්තැම්බර් 21 තමයි ගරු සභාපතිතුමනි ජනාධිපතිවරණය පැවැත්වුවේ. එතකොට මේගොල්ල මොකද කරේ 2024 අගෝස්තු 15 වෙනිදා වෙනකොට ලංකාවේ පෙට්‍රල් ලීටරයක් ඔක්ටේන් 95 තිබුණේ 379යි ඔක්ටේන් 92 344යි. මේගොල්ල අර ඡන්දේ ප්‍රකාශ කරාට පස්සේ සැප්තැම්බර් මාසේ දැන් අගෝස්තු 15 මේක වෙනස් කරා ඡන්දේ යන අතරතුර ඡන්ද ගුණ්ඩුවක් විදිහට ආපහු සැරයක් සැප්තැම්බර් මාසේ පළවෙනිදා දවස් 15කින් ආපහුත් වෙනස් කරා. ආපහු වෙනස් කරලා ඔක්ටේන් 92 332ටත් ඔක්ටේන් 95 374ටත් ගෙනාවා. ගරු සභාපතිතුමනි දැන් මිල කීයද? අඩු කරලා නැද්ද? අගෝස්තු මාසේ 15 2024 තිබිච්ච එක දැන් කීයද? නොවැම්බර් මාසේ පළවෙනිදා වෙනකොට දැන් අද නොවැම්බර් මාසේ වෙනකොට දැන් 294යි ඔක්ටේන් 92 අන්න අඩු වෙලා තියෙනවා. අගෝස්තු 15 ඉඳලා 2024 අද වෙනකොට රුපියල් 50කින් හරියටම අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔක්ටේන් 95 රුපියල් 44කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේ අපි කියන්නේ මේක තව විනාඩි දෙකක් කාලයක් තිබෙන්නේ. මේ රටේ ජනතාවට අපි ඉතාමත් කාර්යක්ෂම මේ ආයතන පාලනය කරලා ලෝක වෙළඳපොළේ මිල උච්චාවචනයන් පිළිබඳව අවධානය යොමු කරලා අපි ජනතාවට ඒ සහන ලබා දීලා තියෙනවා ගරු සභාපතිතුමනි.
ඒ වගේම තමයි විදුලි බල සේත්‍රයේත් මේ වගේ ඉතාමත් බරපතල උගුලක මේගොල්ල මේ රටේ ජනතාව හිල කරලා අපිට කියනවා විදුලි බිල අඩු කරාද නැද්ද කියලා. දැන් මේ හැම වෙලේම දිගින් දිගටම කියන්න යනවා අපේ පුනර්ජනනීය බලශක්තිය අධර්මත් කරන්න යනවා කියලා. ගරු සභාපතිතුමනි, ඔබතුමිය දන්නවා විදුලි බල සේත්‍රයේත් මේ වගේම උගුලක අපේ රටේ ජනතාව හිර කරලා තිබුණා. මේගොල්ල මොකද්ද කරේ? අර නිතර නිතර කියනවා මේ සූර්ය බලශක්තිය ගැන. සූර්ය බලශක්තිය මොකද කරේ මේගොල්ල? මේගොල්ල ගිවිසුම් ගැහුවා අර සූර්ය විදුලි බල ශක්තිය ඒකකයක් රුපියල් 27ට 37ට ගන්න ගිවිසුම් ගැහුවා. ගිවිසුම් ගැහුවේ කෙටි කාලෙව නෙමෙයි, අවුරුදු 20කට ගිවිසුම් ගැහුවා. මෙන්න දැන් එතකොට වැඩි මිලට ගත්තාට පස්සේ අපි කොහොමද පරිභෝගයන් අඩුමේට දෙන්නේ? අපි මේවා ඔක්කොම සංශෝධනය කරලා මේ වෙනකොට අපි රුපියල් 17 රුපියල් 19ට රුපියල් 20ට අපි ඒකකයක් ගන්න මට්ටම සූර්ය බල ශක්තිය අපි මේ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ වසර තුන විතරක් අපි කිව්වා සූර්ය බල ශක්තිය අපි මෙගාවොට් 200ක් 2000ක් දක්වා අපි යනවා කියලා. මේ වසරෙම 2000 වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. මේ වසර තුල විතරක් අපි අලුතෙන් අපේ ප්‍රධාන ධාරාවට අපි සූර්ය බල ශක්තියෙන් විතරක් මෙගාවොට් 700කට ආසන්න ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි අධික මිලට ජනාධිපතිතුමා එතුමාගේ මුදල් අමාත්‍යවරයා විදිහට ආයෙ කතාවෙදි කිව්වා ඉතාමත් අධික මිල ගණන් වලට එකඟතාව පළ කරලා තිබුණා. මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි. ඔබතුමීට මතක ඇති සමාගම් එක්ක එකඟ වෙලා තිබුණා සූර්ය විශේෂයෙන්ම සුලම් බලය ලබා ගන්න 12.796ට 3.77ට 4.765ට ආදී විදිහට ඒකකයක්. අපි පසුගිය වසරක කාලය තුළ මෙගාවොට් 150ක ආසන්න සුලම් විදුලි බල ව්‍යාපෘති අපි කැඳවගෙන ආවා ගරු සභාපතිතුමනි. මෙන්න මේ අර රුපියල් 8.726ට තිබිච්ච එක මං කිව්වාගේ 3.96 3.77 4යි ආසන්න වශයෙන් 150කට වඩා අඩු ප්‍රමාණයකින් අපි මේ වෙනකොට ජනතාවට මෙන්න මේ සහන අපි විශේෂයෙන්ම සුලම් විදුලි බලාගාර හරහත් ඒ වගේම සූර්ය විදුලි බලාගාර හරහත් විදුලියෙන් අපි ඉතුරු කරන මේ මුදල් ජනතාව වෙත අපි ඉතාමත් කැටි කාලයකින් ලබා දෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම ඉන්ධන ක්ෂේත්‍රයේ අපි මේ ඇති කරන පරිවර්තන හරහා ඒ වාසියත් ජනතාවට ලබා දෙමින් ඉන්නවා. අන්න ඒ සඳහා තමයි අපේ බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් ඔබතුමිය ලබා දුන්නු කාලය පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.